මේ මන්නේ ඔයයි දැන් ඒ මෛත්‍රිය වගේ භාවනාවකදී වචනයක තේරුම Tamanට තේරෙන විදිහට සරල තේරුමක් ගන්න. මේක වැඩිය හොවලා ඉන්න ඕනේ නැහැ. Tamanට අසල මේක ඉක්මනට වචන කියනකොට මේ තේරුම හිතට ගන්න පුළුවන් වෙනවා. Taman දන්න තේරුම ගන්න ආයේ හොවලා ඉන්න ඕනේ නැහැ. මෙහෙම හිතේනවා නම් දැන් නිරෝගී කායික නිරෝගීතාවය කියලා හිතෙනවා නම් ඒක ගන්න. ඒක ගැටලුවක් නැහැ. මානසික නිරෝගීතාවය කියලා නම් ඒක ගන්න. මේ දෙකම හරි. වරදක් නැහැ. එක්කෙනෙකුට එකකට වඩා වැඩියෙන් අනිත් එක දැනෙන්න පුළුවන්. සමහරට දැනෙන එක අදහස හිතට ගත්තා නැති. මොකද මේ භවනා තාම මේ ආර්ය මාර්ගය නෙවෙයි. పూర్ව ප්‍රතිපදාව. ඇයි పూర్ව ප්‍රතිපදාව කියන්නේ? ධර්ම අවබෝධ කරන්න මනස සකස් කරනවා තමයි. අර ගෙයක් හදන්න වට පිටේ සුද්ධ කරලා ගෙපල කපනවා වගේ වැඩක් නෑ. තාම ගැඹුර කාර්ය මාර්ගයට ආවේ නෑ. ලෝකෝත්තර මාර්ගෙ නෙවෙයි. ලෝකෝත්තර මාර්ගෙට එන්න ඒක තේරුම් ගන්න මනස සකස් කිරීම මූලික පදනම. හරි. ඒකට හැම භාවනාවකම මූලික පදනමක් තියෙනවා. දැන් මේකේ අපි මේක තව පැත්තකින් ගත්තොත් මූලික පදනම කියන්නේ නීවරණයටපත් කිරීම. නීවරණයටපත් කර දැන් ඔය ආපස් අහාඩු කරන්නනේ මේ මෛත්‍රියේදී. එතෙන්දි වැඩි ගැඹුරට හොයන්න ඕනේ. ඔකේ ඔය එකම තව අහන ප්‍රශ්නයක් තමයි මම නිදුක් වෙම්වා කියන එක හරිද? මම ඉන්නවා නේ. මම වැඩි කරනවා නේ කියලා අමාරු තර්ක කරනවා. ඒ මේ දෙක පටලව ගන්නවා නේද? මේ නීවරණයටපත් කරගන්න ඉස්සෙල්ලා අපි Taman ඉන්න තැනින් පටන් ගන්න ඕනේ. මුලින්ම මම නැහැ කියලා පටන් ගන්න ගියොත් කරන්න දෙයක් නැහැ. රහත් වෙලා ඉවරයි. නේද? ආ හරි මේ සමතය තමයි. සිත සමතයකටපත් කරන්න. එතකොට මම ඉන්නවා. මගේ හිතනේ මේ සමතයටපත් කරන්න. මගේ හිතේනේ අර නීවර ටික තියෙන්නේ. නේද? ඒක අමතක කරලා මේ හිතරවට්ටගෙන හරියන්නේ නැහැ. දැන් තරහ තියෙන්නේ තමන්ගේ හිතේද අනුන්ගේ හිතේද? මම නෑ කියලා හදින්නේ නෑ තරහ තියෙන්නේ කාටද නේද නේද ඒක මේ බුදුදහමේ තියෙන්නේ අපි හිත රවට්ටගෙන මේ නිවනක් ගැන කතා කරන එක නෙමෙයි ප්‍රායෝගික දෙයක් Taman ඉන්න තැන තේරුම් ගන්න මගේ මේ කෙලෙස් තියනවා කියලා දැක්කොත් ඒ කෙලෙස් දුරු කරගන්න වැඩපිළිවෙල තියෙනවා නෑ මගේ මොකුත් කෙලෙස් නෑ කියලා කිව්ව කරන්න දෙයක් නෑ මේ වෙන මොකටද මෙතෙන්ට එන්නේ ඒ තමන් ඉන්න වත්තම අඳුරා ගැනීම තමයි පළවෙනි දේ. ඒක බොරුවට වහලා හරියන්නේ නැහැ. මම සෝවාන් වෙලා කියලා වහගත්තට හරියන්නේ නැහැ. නේද? තමන්ගේ අඩුපාඩු තියෙනවා නම් ඒ අඩුව තියෙනවා. මම පිළිගන්නවා. ඒකට දැන් මේ නීවරණ ටික මම මුලින්ම තිබ්බේ. පටන් ගන්න වෙලාවේ නීවරණ ටික තියෙනවා. කවුද නැද කවුද ඔය ඇති කලේ මම දුන්නද නීවරණ දෙක තමන්ගේ තියෙන ඒවනේ එතකොට ඒක අපි පිළිගන්නවා මගේ හිතේ එකඟ වෙලා නැත්තම් නීවරණ පොඩි අපි බොරුවට කියාගත්තට හරියන්නේ මගේ ওই නීවරණ එකක්වත් නැහැ පිළිගන්නවා දැන් මගේ හිතේ වෛර නැහැ කියේකට හරියන්නේ නැහැ කෙක් කෙනාගෙන තරහ තියාගෙන නේද කොහෙද මේ ගමේ මේ අනුන්ට පෙන්වන්න කරන වැඩක් නෙමෙයි තමන්ම කරන පරිේශනයක්. එතකොට දැන් මූලිකව තේරුම් ගන්න නීවරණයටපත් කරන භාවනාව එකක්. ආර්ය මාර්ගයේ තව එකක්. නීවරණයටපත් වුණ මනසට තමයි ආර්ය මාර්ගයේ ඇති කරගන්න අවබෝධ කරගන්න පුළුවන් හැකියාව වෙන්නේ. එතකොට මේකලේ තාම මූලිකමට ඒ මට්ටමේදී එච්චර වැඩිය ප්‍රශ්න කරන්න එපා. මේක කරහන් තරහ ටිකක් අඩු වෙනවනේ ඒ ඇති. නේද? මෛත්‍රිය වැඩි වුණා. තරහ ටිකක් අඩු වෙනවා ඒ ඇති. ඊළඟට අසුබය වැඩි වහන් ඇලීම ටිකක් අඩු වෙනවා. ඒ මට්ටම ඇති. හොඳටම ඇති. ප්‍රතිදී නිවර්ණයටපත් වීමක් දකින්න ලැබෙනවා නම් මේ භාවනාව වල හේදෙනකොට අන්න ඒ ප්‍රතිඵලය එතන තියෙනවා. දැන් එතනින් ගැඹුරට යනකොට අපිට ඉතුරු ටික හොයන්න වෙනවා. මේකේ සම්මාදිට්ඨිය තියෙනවද නේද? ආර්ය මාර්ගයද, ලෝකෝත්තර මාර්ගයද, ලෝකිකයිති මාර්ගයද, ඒවා හොයන්න අවශ්‍යයි. දැන් දෙන්නේ නේද? තව ගැටලු තියෙනවද? නෑ. එතකොට මේ මූලික භාවනාවල දැන් සමහරු හිතනවා අපි ආර්ය මාර්ගේ කතා කළා දැන් අරවතරන්න ඕනේ නෑ. මෛත්‍රිය ලෝකෙටයි ති අසුභය ලෝකෙටයි ති අපි දැන් ලෝකෝත්තරේ එහෙම බෑ. ඔත පූර්ව ප්‍රතිපදාව කියනකට පූර්ව ප්‍රතිපදාව කරන්න ඕන වඩන්න ඕන. දැන් ඒක පූර්ව ප්‍රතිපදාව කියලා වෙන් කරන්නේ ඒකෙන් විතරක් මඟපල ලැබෙන්නේ නැහැ කියන එක තේරුම් ගන්න. නැතු ඒක එපා කියන්නේ නේ. තමයි ඉන්ටර්නෙට් එකේ ගිය මාසයේදී අසුබේ වැඩිවා නේද? පිළිකුල් භාවනාව. ඒක කරන්න ඕනේ නැහැ මේ කරන්නේ. ආර්ය දර්ශනයේදී අපි වෙන දේවල් කතා කළාට මේ තමන් ඉන්න මට්ටම අමතක කරන්න බෑ. හරි? අපේ එතකොට මේ කෙලෙස් තියනවා නම් ඒවා අඩු වෙන විදිහ වැඩපිළිවෙලක යෙදෙන්න ඕන. පූර්ව ප්‍රතිපදාව අනිවාර්යෙන් කරන්න ඕන. කියන්නේ මෛත්‍රිය වඩන්න ඕන, දවස ගානේ වඩන්න, අසුබය වඩන්න, දවස ගානේ වඩන්න. මේවා උදව් වෙනවා. අර ගැඹුරු දේවල් කතා කළා කියලා මේ ටික අමතක කරන්න බෑ. හරි? මොකද මේවයින් තමයි නීවරණයටපත් කරලා දෙන්නේ. නීවරණයටපත් කළොත් තමයි අර ගැඹුරු දේවල් අවබෝධ කරගන්න පුළුවන්. හරි? ධර්මයේ පිළිකුල ආනාපාන සතිය සක්මන් භාවනාව මේයි පුළුවන් තරම් යෙදෙන්න. මොකද ඒක උදව් වෙනවා අපිට නීවරණ යටපත් කරගන්න. නීවරණ යටපත් කරපු මනසට ධර්ම දැකීමේ හැකියාව වැඩි, අවබෝධ කිරීමේ හැකියාව වැඩි. නැති ටිකක් නීවරණ යටපත් වුණා නම් ටිකක් ධර්ම කතා කරන්න පුළුවන්. භාවනාවක් කරන්නේ සමනාද ගැටලු තියෙනවා. දැන් අපිට ආර්ය මාර්ගය ගැන කතා කරන්න පුළුවන්. ඒක පූර්ව ප්‍රතිපදාවයි ආර්ය මාර්ගයේ වෙනස හඳුරගන්න පුළුවන් නම් හොඳයි. මේක ලෝකෙටයි ති දෙයක්ද ලෝකෙන් එතර වෙන ඒ වචන ටිකනේ පූර්ව ප්‍රතිපදාව ලෝකිතයි කියලා අර ප්‍රතිපදාව ලෝකෝත්තර. කොහොමද දැන් මේ වෙලාවේ මේකද මේකද කියලා තෝරගන්නේ? දැන් මම අහුවත් ආනාපාන සතිය පූර්ව ප්‍රතිපදාවද ලෝකෝත්තර ප්‍රතිපදාවද කියලා. ලොකු අමාරුවක් වෙටෙනවා. ඈ ආනාපාන සතිය එක ඒ ප්‍රතිපදා දෙකම හදා ගන්න පුළුවන් තමන් දක්ෂ වුණා. ඒකට ඉස්සෙල්ලා තියෙන්නේ පූර්ව ප්‍රතිපදාව. ඒ කියන්නේ ඉස්සෙල්ලා තියෙන්නේ නීවරණ යටපත් කරන හැටි තමයි ආනාපාන සතිය. නේද? සිහිය පිහිටවන්න ඕන. හුස්මට සිහිය පිහිටවන්න ඕන. සෝසතෝ වස්ස සති සතෝ වස්ස සති. මොකද කියන්නේ? සතෝ කියන්නේ සිහිය. මනස සිහිය. සෝ සතෝ අස්ස සති. සෝ සතෝ අස්ස සති. අද කියන්නේ ඒක. සිහියෙන්ම හුස්ම ගන්නවා, සිහියෙන්ම හුස්ම ගන්නවා. දැන් මෙච්චර වෙලා සිහියෙන්ද හුස්ම ගත්තේ, සිහියෙන්ද හුස්ම දැන්නේ? සිහියනේ හුස්ම ගත්තද නැද්ද කියලා දන්නේවත් නැහැ. මේ වෙනකන් හුස්ම තිබුණාද කියලා දන්නේවත් නැහැ. එහෙනම් කියන්න පුළුවන්ද සෝසතවස් සති සෝසතවස් මේ සතව වෙන්නේ කොහමද? සිය දීකල බලා ඉන්න ඕන හුස්ම දිහා. වෙන ඒවා හිත ඉඳන් කරලා හරියන්නේ නැහැ. නේද? වෙන ඒවා කතා කරනකොට අපි හුස්ම තියනවාද කියලා දන්නේ. හුස්ම තියනවාද කියලා දැනගන්න හුස්මට අවධානය යොමු කරගෙන ඉන්න ඕනේ. දැන් අවධානය යොමු කරගන්න බලන්න හුස්මට තමයි. ඔය ඉන්න විදිහටම යොමු කරන්න. නැතේ හුස්ම ඉහළ යනවා දැනෙනවා පහළ යනවා ආයි ඉහළ යනවා පහළ යනවා දෙක බලා ඉන්න බලන්න හුස්ම ඉහළ යනවා පහළ යනවා ඉහළ යනවා පහළ යනවා නැදන් ඇස් දෙක හරි දැන් සිහියෙන් හුස්ම ගත්තාද හුස්ම දැම්මද? හරි නේද? මේ වෙලාව තුල පොඩ්ඩක් හුස්ම තියනවා කියලා දැනගත්තා නේද? මෙච්චර වෙලා හුස්ම ගත්තද නැද්ද දන්නේ නැහැ. ඔය වෙලාවෙ නම් හොඳටම දන්නවා ඔන්න දැන් හුස්ම ඉගෙන ගියා ඔන්න හුස්ම පහල ගියා. මකෙන සිහිය පිහිටියා නේද හුස්ම? එතකොට අනේක සෝසතෝ වස්සසති සෝසතෝ පස්සසති හරි දැන් ආයෙ පොඩ්ඩක් ඇස් දෙක තියාගෙන හුස්ම දිහා බලائیں۔ ඉහළ යන ස්වභාවය පහළ යන ස්වභාවය ඉහළ යන ස්වභාවය පහළ යන ස්වභාවය හොඳට එකටම සිහිය තියාගන්න. දවම ඉන්නකොට එක එක දේවල් මතක් වෙන්න පුළුවන්. හිත දුවන්න පුළුවන්. ඒකට ආයේ හුස්ම ගැන බලන්න ඕනේ. ඉහළ යනවා, පහළ යනවා. ඉහළ යන ස්වභාවය, පහළ යන ස්වභාවය. සද්ද ගොඩක් ඇහෙන්න පුළුවන් වටපිටාව. ඇහුණාට කමන්නේ. මේ අපේ හුස්මට අවධානය දෙනවා. සද්දත් ඇහෙනවා. ඉහළ යන ගතිය දන්නවා පහළ යන ගතිය දන්නවා දැන් පොට්ටක් ඊට වඩා ඉස්සෙල්ලට වඩා දැන් හුස්මේ විස්තර තේනවා නේද මේ මොන වගේද දැනෙන්නේ කියලා දැනෙන ගතිය තමන්ගේ අවධානය යොමු වෙන විස්තර පේනවා වැඩි. හොඳයි දැන් ඇස් අරින්නකෝ බලන්න. දැන් එතකොට සිහිය ටිකක් වැඩිපුර මෙහිටනකොට වැඩිපුර හුස්ම ගැන දන්නවා. නේද? දැන් සිහිය පිහිටන්න කලින් හුස්ම ගැන දන්නේම නැහැ. මොන විදිහට හුස්ම ගත්තද කියලා දන්නේ නැහැ නේද? දැන් මං ඇහුවොත් මේ දැන් ඒ විලාවේ කොහොමද හුස්ම ගත්තේ කියලා මම පොඩ්ඩක් කියන්න පුළුවන් නේද? මෙන්න මේ වගේ දැන්නා කියලා කියන්න පුළුවන් නේද? ඇයි පුළුවන් උනේ? සිහිය පිහිටියන්නේ නැහැ. සෝ සතෝ අස්සසති සෝ සතෝ පස්සසති. ඒකට බුදුරජාණන් වහන්සේ එක සැරයක් ස්වාමීන් වහන්සේලාගෙන් අහනවා ඔබලෝ ආනාපාන සතිය වඩනවාද? සෞභාග්‍යතුන් වහන්සේ ආනාපාන සතිය බොහෝ පුරුදු කරනවා කියනවා. අපට අහනවා කොහොමද මේ ආනාපාන සතිය වඩන්නේ? අපි මේ කාමයන්ගෙන් වෙන්ව, ද්වේෂයන්ගෙන් වෙන්ව සිහියෙන්ම හුස්ම ගන්නවා, සිහියෙන්ම හුස්ම ගන්නවා. පාලින් කියන්නේ සෝ සතෝ වස්ස සති සෝ සතෝ වස්ස සති කියලා උත්තර දෙනවා. මේ තේනවා අරිට්ඨ සූත්‍රය කියන එක. අරිට්ඨ සූත්‍රය අරිට්ඨ ස්වාමීන් වහන්සේ උත්තර දෙනවා. ස්වාමීන් වහන්සේ මම භාග්‍යවතුන් වහන්සේ මේ කාමයන් දෙමින්ම ද්වේෂයන් දෙමින්ම සිහියෙන් හුස්ම ගන්නවා. සෝ සතෝ අස්සසති සෝ සතෝ පස්සසති. දැන් ඔයගොල්ලෝ තේරෙන්නේ කළා පොඩි වෙලාවක මේ තත් බුදුරජාණන් වහන්සේ දැන් මේ ස්වාමීන් වහන්සේලට දේශනා කරනවා. අරිට එහෙම වදන ආනාපාන සතිය පුතියනවා මම නැහැ කියන්නේ නැහැ. ඔහොම වදන ආනාපාන සතිය පුතියනවා නැහැ කියන්නේ නැහැ. ඒ කියන්නේ එපා කියන්නේත් නැහැ. මම කියනකොට ටිකක් දැන් හිතන්න වෙනවා නේ. මේ කාටද කියන්නේ? බුද්ධ ශාසනයේ පැවිදි වුණ ස්වාමීන් වහන්සේලා අනේ තීර්ථගයන්ට නෙවෙයි කියන්නේ. ඔහොම වැඩන ආනාපාන සතියකුත් තියනවා මන් නැහැ කියන්නේ නැහැ. මේ ශාසනයේ ආනාපාන සතිය වැඩන්නේ නම් මෙහෙමයි කියලා ඊට පස්සේ විස්තර කරනවා. එතකොට අපි තේරුම් ගන්න ඕන ආනාපාන සතිය වඩන්න පුළුවන් සිහියෙන් හුස්ම දිහා බලන්නේ. එහෙම වඩපු ආනාපාන සතියක් ඉන්දියාවේ එකදී තිබුණා. ලංකාවේ අදත් තියෙනවා. එතකොට එය හිතන්න වෙනවා නේ. බුදුරජාණන් වහන්සේ තමයි දේශනා කරන්නේ එහෙම අරිට්ඨ සූත්‍රයේ. මම වදන ආනාපාන සතිය කියනවා. දැන් ඒ ආනාපාන සතිය වඩනකොට කාමයන්ගෙන් හිත වෙන වෙනවා. දේශයන්ගෙන් වෙන වෙනවා. ඒ කියන්නේ හිත එකඟ වීමක් උස්මතම සිහිය පිහිටීමක් සිද්ධ වෙනවා. සෝ සතෝ අස්සසති සෝ සතෝ පස්සසති. දවඩ අපි යම් කිසි අරමුණකට සිහිය යොමු කරනකොට අපිට රුම්විච්ච කාමේ විවිච්ච අකුසලේ කියන තත්ත්වේ එතන යෙදෙනවා. ළඟට හිත එකඟ වීමක් වෙනවා. නීවරණ ටික යටපත් වීමක් වෙනවා. දැන් කියවන හිත එකඟ වෙන්නේ නීවරණ යටපත් වුනහම කියන්නේ නේද? ඒකට ඒ ආනාපාන සතියෙන් පුළුවන් හිත එකඟ කරගන්න. දැන් ඔය කලේ අර ඉස්සෙල්ල ಜಾති දෙකක් කියවන මොනවාද භාවනා ಜಾති දෙක? ප්‍රතිපදා ಜಾති දෙක. පූර්ව ප්‍රතිපදාවයි ආර්ය ප්‍රතිපදාවයි. දැන් එතෙන්ට එනකන් කලේ පූර්ව ප්‍රතිපදාවද ආර්ය ප්‍රතිපදාවද? පූර්ව ප්‍රතිපදාව. නොදන්නා වුණත් ඒක කියන්න වෙනවා. දෙවාදුර දේශනා කළානේ එහෙම වැඩන ආනාපාන සතියකුත් තියෙනව නැහැ කියන්නේ නැහැ. හැබැයි ඒක එපා කිව්වෙත් නැහැ. ඇයි? භාවනා නොකර ඉන්නවට වඩා ඒක හරි වටිනවා. හරි? භාවනා නොකරන කෙනෙකුට වඩා ඒ ප්‍රතිපදාවය දෙන්නේ හරි වටිනවා. ඒ කියන්නේ සමත භාවනාව හරි වටිනවා. සමතේ එපා කියන්නේ නැහැ බුදුරජාණන්. ඒ කියන්නේ නීවරණ යටපත් කරලා දෙන්න. කෙලෙස් යටපත් කරලා දෙන්න. එතකොට අපි දන්නවා ඒ වයින් ඊළඟට ඉහළ සමාධිවලට යන්න පුළුවන් නේද? හොඳ සමාධියක් වඩාගෙන ප්‍රථම ධානයේ වඩන්න පුළුවන්, දෙවෙනි ධානය, තුන්වෙනි ධානය, හතරවෙනි ධානය කියලා. රූපාවචර ධාන හතර වඩන්න පුළුවන්. එහෙම නැත්නම් රූපාවචර ධාන දක්වා යන්න පුළුවන්. සමහර විට ඉතින් ඉදිරි බලස් ලැබෙන්න පුළුවන් එක එක හැකියාව. මම ලබාගත් වෙයි ඒ කාලේ හිටියා නේද? දැන් අපිට අවශ්‍ය මොකක්ද? දැන් මේකෙන් පූර්ව ප්‍රතිපදාවක් වඩන්න ඕන. ඒක එපා කියන්නේ නැහැ. මොකද මිත්‍යා දෘෂ්ටි එක්ක බලනකොට ඕක සම්මා දෘෂ්ටියේ වැඩක්. හරි. කියන්නේ අකුසල් යටපත් කරන වැඩ පිළිවෙලක් නේ. එතකොට මිත්‍යා දෘෂ්ටියට වඩා ඉහළට ආවා. තව විදිහට කිව්වොත් ලෞකික සම්මා දෘෂ්ටියක් තියෙනවා. මොකද දැන් ඔයගොල්ලෝ හරි කැමති මේ පින්කම් කරන්න, දාන දෙන්න, පූජා තියන්න නේද? ඔකු පූජාවක් තියනවා කිව්වොත් බස් පිටින් යන්නේ. දැන් ඉඳන් ලෑස්ති තියනවා නේද යන්න? එතකොට ඒ මොකටද? පින් කරන්න, කුසල් කරන්න. හොඳයි. පින එපා කිව්වේ නැහැ බුදුරජාණන් වහන්සේ. එතකොට ඒකට කියනවා අපි කම්මස්සගත සම්මාදිට්ඨිය, කර්මඵල අදහන. ඒ වගේ දේවල් කරාම අද විපාක ලැබෙනවා. ඒක කම්මස්සගත සම්මාදිට්ඨිය. එකෙන් පවත් කළොත් ඒකටත් ඉතින් විපාක විඳින්න වෙයි. නේද? දෙයෙන්න බෑ කවදා හරි එනවා. පින කළොත් විපාක එනවා වගේ පව් කළත් විපාක එනවා. ඒක එතකොට කම්මස්සගත සම්මාදිට්ඨිය. ඒ සම්මාදිට්ඨිය වටිනවා මේ නියත මිත්‍යා දෘෂ්ටියට වඩා. නේද? හැබැයි ඒ සම්මාදිට්ඨියෙන් කරන වැඩවලින් දැන් ලෝකෙන් ඈතර වෙන දේ වුණාද? නැහැ. පූර්ව ප්‍රතිපදාව වැටුණාට ආර්ය ප්‍රතිපදාවට වැටුනේ නැහැ. එහෙනම් ආර්ය ප්‍රතිපදාවට එන්න ආර්ය සම්මාදිට්ඨියක් ඇති කරගන්න ඕනේ. දැන් ලෝකෙන් ඈතර වෙන සම්මාදිට්ඨිය ඇති කරගන්න ඕනේ. ලෝකෙන් ඈතර වෙන සම්මාදිට්ඨිය එක බලනකොට අර ලෞකික සම්මාදිට්ඨිය එක්තරා විදිහක මිත්‍යා දෘෂ්ටිය. ලෝකෝත්තර මාර්ගයේ එක බලනකොට ඒක සම්මාදිට්ඨියක් වුණාට මිත්‍යා දෘෂ්ටිය එක බලනකොට සම්මාදිට්ඨිය. හැබැයි ලෝකේ සංසාරේ ඉදින් මෙරි මෙරි යන එක නවතිනවද ඒකෙන්? නැහැ. එහෙනම් ලෝකෙන් ඈතර වීම එක බලනකොට අරක තාම ලෝකෙට අයිති. පූර්ව ප්‍රතිපදාව නේද? ඒකට බුදු කෙනෙක් පහළ වෙන්නේ පූර්ව ප්‍රතිපදාව කියා දෙන්න නෙවෙයි, ආර්ය ප්‍රතිපදාව කියා දෙන්න නේද? මේ ලෝකෙන් එතර වෙන්නේ නැහැ කියා දෙන්න. ඒත් අපිට ධර්මයක් අහන්න ලැබුණා කියන්නේ ක්ෂණ සම්පත්තියක් ලැබුණා කියන්නේ ඔය ආර්ය ප්‍රතිපදාව අහන්න ලැබුණා. ලෝකෙන් එතර වෙන ප්‍රතිපදාව අහන්න ලැබුණා. ක්ෂණ සම්පත්තියෙන් ප්‍රයෝජනය ගන්නවා කියන්නේ ලෝකෙන් ඈතර වෙන ප්‍රතිපදාවට වැටෙනවා කියන එක. එතකොට අපි තේරුම් ගන්න ඕන ආර්ය ප්‍රතිපදාව මොකද්ද? නැත්නම් මේ ලෝකෝත්තර මාර්ගය මොකද්ද? ලෝකෙට අයිති මාර්ගය මොකක්ද කියන එක. එතකොට මාර්ගය අපි අහලා තියෙනවානේ ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා නේද? එතකොට ආර්ය අෂ්ටාංගික මාර්ගය තියෙනවා, ලෝකෙට අයිති ආර්ය අෂ්ටාංගික මාර්ගයකුත් තියෙනවා, ලෝකෙන් ඈතර වෙන ආරේෂ්ඨාංගික මාර්ගිකුත් තියෙනවා. ලෝකෙට අයිති ආරේෂ්ඨාංගික මාර්ගය කියන්නේ මේ ලෝකේ යන ගමන යහපත් කරන මාර්ගය. දුක් අඩු කරලා සැප වැඩි කරන. සතපාඩක වෙන්නේ නැතුව සුගතිගාමී වෙන්න. නේ මොනවද කරන්න? නැත්තම් ඒ තැනක ඉපදුණා දුක් අඩු කරලා සැප විඳින්න. බඩගින්නේ නැතුව කන්න ලැබෙන්නේ. එහෙනම් මොකද කරන්න ඕන? දාන දෙන්න ඕන. නේද? ඒවා හොඳ පින්කම්. හැබැයි බුදු කෙනෙක් මේ සසර මොහොතකටවත් අගේ කළේ නැහැ, වර්ණනා කළේ නැහැ. පුළුවන් තරම් ඉක්මනට මේකෙන් ගැලවෙන්න, ඉතර වෙන්න කියලා මේ දේශනා කරනවා. ඇයි සසර යන සත්‍යය හදිස්සියෙන් ඉඳලා හිටලා අර වන්දනාවේ අනුරාධපුරේ යනවා වගේ දිව්‍ය ලෝකේ ගිහින් ආවත් වැඩිපුර ගත කරන්නේ තමන්ගේ ගෙදරම තමයි, මහා ගෙදරම තමයි. ඉඳලා හිටලා සුගතිගාමී වුණාට ගෙදෙට්ටම තමයි එන්නේ, මහා ගෙදෙට්ට. කොහෙද? දන්නවනේ. ඉතින් ඔවා බුද්ධ දේශනා. එහෙනම් අපි ඔන්නෝකෙන් එළියට පණින්න නේද? ලෝකෙන් ඈතර වෙන විහිවා ගන්න ඕනේ. ඒක ලෝකෝත්තර සම්මා දිට්ඨිය මත ඇති වෙන ආර්ය අෂ්ටාංගික මාර්ගය. එතකොට ඒ සම්මා දිට්ඨිය. එතකොට සම්මා දිට්ඨිය කියන්නේ මොකක්ද? ආර්ය මාර්ගය දැනගන්න එක. සම්මා දිට්ඨිය තව විදිහකට සම්මා දිට්ඨිය විස්තර කරලා තියෙන්නේ කොහොමද? දුක්ඛේන සමුදේන නිරෝධේන මග්ගේන ආයම මුච්චති සම්මාදිට්ඨිය. එන්න මේකට කියනවා සම්මාදිට්ඨිය. නේද? දුක්ඛේ ඥාන සමුදේ ඥාන නිරෝධේ ඥාන මග්ගේ. ඔය සතර ඥානයේ ඇති වුණොත් සම්මාදිට්ඨිය. නේද? විද්‍යාව කියලා කියන්නේ. අවිද්‍යාව කියන්නේ දුක්ඛේ අඥාන, සමුදේ අඥාන, නිරෝධේ අඥාන, මග්ගේ අඥාන. අවිද්‍යාව විද්‍යාව පහල කරගන්න සම්මා දිට්ඨිය ඇති කරගන්න නම් මේ ඥාන හතර ඇති කරගන්න ඕන. මේ ඥාන කීයක් විතර ඇති කරගන්න? දුක්ඛේ ඥානං තියනවාද? සමුදය ඥානං තියනවාද? නිරෝධේ ඥානං තියනවාද? මග්ගේ ඥානං තියනවාද? කියන්නේ නම් අපිට මාර්ගය විතරක් කියවෙන්න. ඒක පිට එකක්. දුක පිටන්නා, සංසේ දන්නා, නිරෝධය දන්නා. දන්නේ මොකද්ද කරන්නේ කියලා. ඔක්කො වචන ටික දන්නා කරන්න ඕන මොකද්ද කියලා තමයි දන්නේ. මාර්ගය කියවෙන්න. තමනම් කියන්නේ මට නම් මාර්ගය කියලා දෙන්න බෑ. හරෝගෙන යන්න වෙනවා ආවගෙන. මං කියලා දෙන්නේ දුකයි සමුදයයි. දුකයි සමුදයයි ඕනනම් නිරෝධය කියලා දෙන්න. මාර්ගය නම් කියලා දෙන්නෙම නැහැ. මාර්ගය වඩන්න
අපරාධය ආවිනේ මාර්ගය අහගන්නව නම් දැම්මම යන්න. ඒක කියා දෙන්න.
ඇයි මග්ගේ ඥානං එන්නේ නැහැ? දුක්ඛේ ඥානං නැත්තම්, සමුදේ ඥානං නැත්තම්, නිරෝධේ ඥානං නැත්තම් මග්ගේ ඥානං එන්නේ නැහැ. මග්ගේ ඥානං ආවනම් දුක්ඛේ ඥානං තියෙනවා. සමුදේ ඥානේ තියෙනවා, නිරෝධේ ඥානේ තියෙනවා. මාර්ග ඥානේ ඉන්නේ නැහැ ඒ තුන නැතුව. දුක්ඛේ ඥානං ආවනම් මාර්ගය මොකද්ද කියලා අහන්න ඕනේ නැහැ. ඇයි? දුක්ඛේ ඥානං එනකොට සමුදේ ඥානං ඇවිල්ලා, නිරෝධේ ඥානං ඇවිල්ලා, මාර්ගේ ඥානං ඇවිල්ලා. ඒ සතර ඥානේම එකට තියෙනවා. එක ඥානයක් තියෙන අනිත් ඥාන තුන නැහැ කියලා කතාවක් නැහැ. මේකයි සම්මා දිට්ඨිය කියන්නේ. ඒ සතර ඥානය මිසක් එක ඥානයක් නෙවෙයි. දෙකක් නෙවෙයි, තුනක් නෙවෙයි, හතරම. දුක පිළිබඳව නුවණ, සමුදය පිළිබඳව නුවණ, නිරෝධය පිළිබඳව නුවණ, මාර්ගය පිළිබඳව නුවණ. ඒ හතර එකට ඇති නැහැ. හරි. දැන් කෙනෙක් දුක දන්නවා කිව්වොත් ඊටු ටික දන්නවා. ඒත් මම දුක දන්නවා, දුක නැති කරන හැටි කියලා දෙන්න කියලා කතාවක් නැහැ. තමන්ගෙන් ප්‍රශ්න කරන්න වෙනවා, මං දන්න දුක දුක්ඛ ආර්ය සත්‍යද? දැනට දන්න දුක දුක්ඛ ආර්ය සත්‍යද? දුක්ඛ ආර්ය සත්‍ය දැනගත්තා නම් අර ඉතුරු ආර්ය සත්‍ය තියෙනවා. දැන් තමන් නැති කරන්න හදන දුක මොකක්ද? පංච ප්‍රධාන ස්කන්ධයන්ගේ දුක. ඒ දුක විතරද නැති කරන්න ඕන?
අනිත් එක තිබුණත් කවන්නේ. මොනවා දුක කියලා දන්නේ? ජාති, ජරා, ව්‍යාධි, මරණ, සෝක පරිදේව දුක්ඛ දෝමන සෝපාස සම්භාවය. එකලොස් ඉන්න. ඔක්කොම දුක් නේ. එතකොට ජාති පච්චය ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපාස සම්භවන්ත මේ ටික ඇති වෙනවා. සම්භවන්ත කියන්නේ හටගන්න. මොකක් නිසාද හටගන්නේ? ජාතිය නිසා. ජාතිය නිසා හටගන්නා මොනවාද? ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස. එතකොට ඔන්නයි දුක් ටික හටගන්නවා. ඒ මේ තස්ස දුක්ඛක්ඛන්දස්ස සමුදයෝ හෝති. දුක්ඛන්දරව හටගන්නේ නැහැ නෝ සමුදේ. මොකද්ද සමුදේ? ජාති, ජාති පච්චය. ජාතිය නිසා මේ දුක් වල හටගන්නවා. ජාතිය කියන්නේ මොකද්ද? ඉපදීම. ඉපදුන නිසා තමයි මේ දුක් වල හටගත්තේ නේ. ඉපදීම දුකයිද? ඇයි ඉපදීම දුක? ජාති දුක්ඛ. ජරා මරණ ඔක්කොම තියෙනවා. ජරා මරණ තියෙනවා නේද? ජරා මරණ දුකයි කියලා කියන්නේ. ඒක ඉපදීම දුකයි කියන්නේ. ඉපදුන නිසා ඒ දේවල් සිද්ධ. ඒකට තමයි ජාති පච්චය කියන්නේ. ජාති පච්චය. ජාතිය නිසා මේ දුක් වල දෙනවා. ජාති පච්චය ජරා මරණ ශෝක පරිදේ දුක්ඛ. දැන් මම ඇහුවේ ඉපදීම දුකද? ජාතිය නිසා දුක ඇතිවෙනවා කියන එක එකක්. ජාතියම දුකයි කියන එක තව එකක්. මේ දෙක එකක් නෙමෙයි. එකක්ද දෙකක්ද? ජාතිය නිසා දුක් ඇතිවෙනවා කියන එක එකක්. ජාතියම දුකයි කියන එක මේ තව එකක් නේ කරුණ දෙකක්. එයාල දුක් ගොඩ එන හින්දා ජාතිය දුකයි කියන්න ඕනේ. ජාතිය නිසා ඒ දුක් ගොඩ එනවා. ජාතිය දුකයි කියන්නේ. උපාදාන පංච උපාදාන ස්කන්ධය දුකයි. මං අහන්නේ ජාතිය දුකයි කියන්නේ. ජාති කිසික් කරගෙනව නේද? ඉතුරු ටික නම් දුකයි කියමුකෝ. ජාතිය දුකයි. ජාතිය නිසා දුක වෙනවා කියලා වෙනම කියලා තියෙනවා. ජාති පච්චය ජරා මරණ ටික එනවා නේද? ඒ කතාව හරි කියමුක දැනට පොඩ්ඩක් ඒක පැත්තකින් කියලා. මං අහන්නේ දැන් ජාතියක් දුක වෙයි. නැත්නම් ජාතිය දුක නැද්ද? ජාතියේ දුක කියලා කියලා තියෙනවා නේද? දුක්ඛේ ඥානං තියනවා නම් ඔබට උත්තර දෙන්න වෙනවා නේ. භවය නිසා ජාති. මං කියන්නේ ජාතිය දුක. ජාතිය දුක නෙවෙයි. ජාති දුක්ඛ කියලා කියන්නේ. භවය නිසා ජාතිය නේද? භවය දුකයි. තාටි අපටලවන්න. භවය භවපච්චය ජාති. ජාතිපච්චය ජරා මරණ. ජරා මරණින් හින්දා ජාතිය දුකයි කිව්වා. භව නිසා ජාති, භවපච්චය ජාති. එහෙනම් භව දුකයි. ඒ වගේ නැත්තම් දුක නැහැ. ජාතිය තිබුණාට ජරා මරණ නැත්තම් දුක නැහැ. ඒකනේ උපන්දිනේට බර්ත්ඩේ පාටිස් දාන්නේ. ජාතිය දුකයි ජාතිය දුකයි කියලා නේ පාටි දාන්නේ. උපන්දින සමරන. ජාතිය තිබුණාට ඉතුරු ටික නැහැ නේ තාම. ජාතිය නෑ මේ ටිකේ පාටි දානවා.
ජාතිය
කියනවා නම් අර සත්කයි තියෙනවා. සත්කයි. නෑ අපි පොඩි ළමයින්ගේ බර්ත්ඩේ සමරනවා. ඒක දන්නේ නෑ. අවුරුදු එකේ දෙකේ. මේගොල්ලෝ පාටි දානවා. හයි. ජාතිය. වයසට යනකොට බර්ත්ඩේ පාටි දාන්නේ නෑ. එතකොට තමයි ජාතිය දුක වෙනවා. ප්‍රශ්න කරන්න හොඳ රෝගවල ප්‍රශ්න අහන්න නැත්නම් මම ප්‍රශ්න අහන එක තමයි මම කරන්නේ. අද ප්‍රශ්න අහපු නැති ඉන්න මම අහන. හා? මම ටික ටික මතක් කරගෙන කියන්න ඕන මොනවද? හොඳයි නෑ එහෙම හොයන්න ඕන. ඉපදීම දුකක් ඉපදීම නිසා දුකක් වෙනවා. ඉපදීනේ ඉස්සෙල්ලා දුක. අහලා තියෙන එක එක නේද? හටගත් දුක, පවතින දුක, නැති වෙන දුක එහෙමත් අහලා තියෙනවා. අහලා තියෙන ඔක්කොටම ගැළපෙන්න ඕන දුක්ඛේ ඥානං ආවරණ නේද? දහමට ගැළපෙන්න. දහමට ගැළපන්නේ නැහැ. ඒ අවබෝධය තියෙනවද කියලා බලාගන්න විදිහක් තමයි ධර්මයට කරපරත ප්‍රශ්න කරන්නේ. දැන් අර භව ಜಾති භවය තියෙන්නේ මොකක් හින්දද? උපාදානයි. උපාදාන පත්‍ය භව. උපාදානයේ දුකක්ද නැද්ද? සංකීර්තේන පංචඋපාදානස්කන්ධ දුක්ඛ. තණ්හාව දුක්ද නැද්ද? දැන් නිකන් උත්තර දීලා හරියන්නේ ඇයි කියලා. දැන් තණ්හාව නිසායි දුක හටගන්නේ කියලා අහලා තියෙනවා නේද? දුකයි හේතු තණ්හාවයි. දුක්ඛ සමුදය තණ්හාව ඈ සංස්කාරයන්ගේ සංස්කාර සංස්කාර කියන්නේ දුකද නැද්ද? දුක. දැන් දුක කියලා දන්න ටික හොයා ගන්න වෙනවා. නැත්නම් දුකද නැද්ද කියලා කියන්න බෑනේ. දුක් වෙන්නේ මොනවද? මොන දුක් જાති තියෙන්නේ? තව තව જાති දුක්ක දුක්ක දුකක් වෙනකොට දුකයි. ඊළඟට විපරිණාම දුක්ක. ඒ සංකාර දුක්ක જાති තුනක් තියෙනවා. දුක්ක දුක්ක උදාහරණයක් කියන්න බලන්න. ලෙඩ වෙන එක දුකයි නේද? දැන් දුක් සහිත දෙයක් වේදනාවක් ශරීර වේදනාව ඔළුවේ කැක්කුමක් එන එක සැපයිද දුකයි? දුකයි. හ්ම්. ප්‍රියංගෙන් වෙනවීම දුක. අප්‍රියං හයික්වීම දුකයි. ඊළඟට කැමති දේ නොලැබීම දුකයි. කැමැති දේ නොලැබෙනකොට දුකයි. ඉච්ඡ දේ නැති වෙනකොට දුකයි. යම්පි ඉච්ඡං නලබති තම්පි දුක්ඛං. කැමැති දේ නොලැබෙනකොට දුකයි. ඔය අපි අත්දකින දුක් නේ. හ්ම්. ඔක අපි අන්‍යාගමිකයෙක්ගෙන් අහුවොත් මුස්ලිම් කෙනෙක්ගෙන් අහුවොත් ඒක දුකද නැද්ද කියලා දුකයි කියනවා නේ. නින්දනේ දුකයි. එකක් හරි. එහෙම දේශනා කරනවා. එතකොට දැන් අපි මුස්ලිම් කෙනෙක්ගෙන් අහුවොත් ඔය කැමැති දේ නොලැබීම දුකයිද කියලා එයා කියනවා නේද? තිරිසනෙකුට උනත් කතා කරන්න පුළුවන් නම් කියයි. බල්ලෙක්ගෙන් අහුවොත් නේද? මස් කට්ටක් නොලැබීම දුකයිද කියලා. දුකයි කියයි නේද?
දැන් ඒක දුක තමයි. හැබැයි ඒ දුක පෙර නොඇසු විරු ඥානයක්. දැන් නෝනින් හොයනවා. ඒක හැමෝම දන්න දුක නේද? බුදුහාමුදුරුවෝ අවබෝධ කරපු දුක හැමෝම දන්න දුක කියලාද කිව්වේ? දුබ්බේ අනනුසුතේසු ධම්මේසු කියලා. දුබ්බේ අනනුසුතේසු ධම්මේසු. ඉදන් දුක්ඛං අරිය සත්‍යං. පෙර නොඇසු විරු ධර්මතාවයක් අවබෝධ වුණා කියන්නේ නේද? අපි කතා කරන දුක ඔව් බුදුහාඳුරට කලින් අපි අවබෝධ කරගමු. දහම අහන්න කලින් උත් දන්නවා දුක. බුදුහාඳුර කියන්නේ මේ දුක මීට කලින් දෙවියෙක් මිනිසෙක් බ්‍රහ්මෙක් මාරෙක් කිසියම්ම කෙනෙක් අහතු නැති පෙර නොඇසු විරු ධර්මතාවය. ඊටකට කියනවා මේ සත්‍යය දුක්ඛේ අඥාන දුක. එහෙනම් මේ අපි දන්න දුක කියලා දෙන්නද බුදු කෙනෙක් පහළ නැහැ. එතකොට දුක්ඛ දුක්ඛය කියන එක කියා දෙන්න නෙවෙයි බුදු කෙනෙක් පහළ වෙන්නේ. ඊළඟට අපිට හොඳට ප්‍රියයන්ගෙන් වෙන් වෙන එක දුකයි කියන එක. මොකද බුදු කෙනෙක් කියා දෙන්න ඕනේ. තමන් ප්‍රිය කරන අම්මා තාත්තා ඉන්න පුළුවන්, දරුවෙක් ඉන්න පුළුවන්, මැරිලා යනවා. දැන් ඕක දුකයි කියන බුදු කෙනෙක් පහළ වෙන්න ඕනද? නැහැ. ඒක පෙරණය සූවිරු එකක්. හැබැයි ඒක දුක නෙවෙයි කියලා බුදුහාමුදුරුවෝ කිව්වේ නැහැ. ඒක දුකයි. වෙයි, දැන් අපිට හොයන්න වෙනවා ඔකද දුක්ඛ ආර්ය සත්‍ය කියන එක. දුකයි දුක්ඛ ආර්ය සත්‍ය අතර වෙනසක් තියෙන්න ඕන නේද? තියෙන. දුක කියන්නේ එකක්, දුක්ඛ ආර්ය සත්‍ය කියන්නේ තවයි. දැන් අපායේ දුක තියෙනවද නැද්ද? තියෙනවා. මනුෂ්‍ය ලෝකේ දුක තියෙනවද නැද්ද? තියෙනවා. දැන් ඊළඟට අහන එක දන්නවනේ. ජීව ලෝකේ නම් මේ මේ තියෙන දුක් ටික තියෙනවා. ලෙඩ වෙන දුක තියෙනවා. නෑ, කන්න නැති දුක තියෙනවා. නෑ, රස්සා නැති දුක තියෙනවා. ළමයි අපි කරු. තියෙනවද දැන්? ඈ? අපායන sugar එකටම තියෙනවා නේ. මානසික ලෝකෙත් තියෙනවා. දිව්‍ය ලෝකේ දුක අඩුයි. භක්ම ලෝකෙට ගියහම අන්නහනේ දුක්ඛ දුක්ඛ කියන එක. ආ
දුක්ඛ දුක්ඛ
කියන එක. අද යන්නේ තමයි මේ. මේ මත්තමේ මේ. ඔව් කැමැති දේ නොලැබෙන දුකක් ඇත්තෙම නැහැ. ඇයි හිතුව කටු දේවල් හම්බ වෙනව නම් ඉතින් කැමැති දේ නොලැබෙන දුක කොයි? ඔය කටු පූජා කරන තියන්නේ ගිහිල්ලා. අප කොහොමද ලබන්නේ නේද? කැමති දේ නොලැබෙන දුකක් නැතුව ඇති එහෙනේ මෙහෙ වගේ. දැන් අපායනක් තියෙනවා, මනුස්ස ලෝකෙත් තියෙනවා, දිව්‍ය ලෝකෙ අඩු වෙන්න ඕන. බ්‍රහ්ම ලෝකේ කතා කරනවා අමාරුයි නේ. මේ අපි හිතන දුක්ඛ දුක්ඛයි විපරිණාම දුක්ඛයි. විපරිණාමයක් තේයිද කල්ප ගණන් ආයස තියෙනකොට? ආයසට යනවා තේයිද? නෑ, කල්ප ගණන් ආයස. අපිට මේ අවුරුදු 100 වෙලක් මැරෙනවා කියලා හිතන්නේ නැති එකේ කල්පනා නම් ආයුධ දෙන්න. මේ විපරිණාමයක් තේින්නේ නැහැ. ඒ දුක්ඛ දුක්ඛයි විපරිණාම දුක්ඛයි ඒ පැතිවල දකින්න හම්බෙන්නේ නැතුව එදී. ඒ දුක කියන එක. හැබැයි දුක්ඛ ආර්ය සත්‍ය කියන එක මනුස්ස ලෝකේ විතරද? නෑ. මනුස්ස ලෝකේ පහයි විතර නෙවෙයි, දිව්‍ය ලෝකේ, බ්‍රහ්ම ලෝකෙටත් පොදුයි දුක්ඛ ආර්ය සත්‍ය කියන එක. දුක කියන එක නැති වෙන්න පුළුවන්. දුක්ඛ ආර්ය සත්‍ය නැති වෙන්න බැහැ. ඒක වෙනස් වෙන්නේ. ඒක තුන් ලෝකෙටම පොදු ධර්මතාවයක්. මේ චතුරාර්ය සත්‍ය. නේද? එහෙනම් දුක්ඛ ආර්ය සත්‍ය එහෙත් තියෙනවා.
මේක දැක්කනම් එහෙම එහෙ යන්න හදන්නේ. මරුණයින් පස්සේ දුක අඩු වීද තමයි සැප හොයාගෙන නිදිගලෝ කියන්න හදන්නේ. ඒ මෙහෙ දුක තිබුණාට එහෙ දුක නැහැ. එහෙට පැනගත්තොත් හරි. නේ? දුක් ආර්ය සත්‍ය දැක්කනම් එහෙට පරිණත හදන්නේ නැහැ. මොකද? හේත් ඒක තියෙනවා. කොහේ ඉපදුණා? දුක් ආර්ය සත්‍ය තියෙනවා. මේ තුන් භූමියටම 31 තලයටම පොදුයි දුක් ආර්ය සත්‍ය. හරි. එහෙනම් අන්න එතනින් තව ටිකක් ගැඹුරු තේරුමක් ගන්න ඕන. එතකොට දුක් ආර්ය සත්‍ය මතක තියාගන්න. දුක් ආර්ය සත්‍ය තේරුම් ගත්තොත් විතරයි සමුදය ආර්ය සත්‍ය, නිරෝධ ආර්ය සත්‍ය, මාර්ග ආර්ය සත්‍ය තේරුම් යන්නේ. ඔව්. එතකොට දැන් මේ දුකේ දුක කියන්නේ දැන් අපිට කායික දුක තියෙනවා, මානසික දුක තියෙනවා. ඕවනේ අපි දුක කියලා කියන්නේ. නේ? එතකොට දුකක් එනකොට කායයට දුකක් එනකොට ලෙඩක් හැදෙනකොට දුකයි. සපක්කව හොඳ කෑමක් එහෙම හම්බ වුණහම දැන් ඊළඟ පසර එකක් එහෙම හම්බ වෙනකොට එතකොට මොකද වෙන්නේ? එතකොටත් දුකක් තියෙනවා. ඒවා නැති වෙලා යනකොට දුකයි. වෙනස් වෙලා යනකොට දුකයි. නේ? එතකොට සපක් ආවත් ඒක නැති වෙන හින්දා දුකයි. ඒකට කියනවා මොන දුක්කද? විපරිණාම දුක්ක. නේද? දැන් විඳින සැප නැති වෙනකොට දුක වෙනස් වෙනකොට විපරිණාම. ඔය දිගලෝකේ ප්‍රශ්නලෝකේ ඔබ ලේසියෙන් වෙනස් වෙන්නේ නැහැ. කල්ප ගණන්. නෑ අපි නම් හම්බ කරපු ටික මාසයක් තියා දවස් දෙක තුනක් යනකොට ඉවරයි. ඒක එහෙම නැහැ. නේද? කන්න බොන්න නැති වෙත් නැහනේ. මේ තමයි නැති. එතකොට මේක ඉතින් කල්ප ගානක් ඉඳලා මේ තත්පරය දෙකක දැනෙන දුකක් නේ. ඒක පේන්නේ නැහැ. හරි අපි ඒ දුකයි කියුවට නේද? හොඳට හිතලා බලුවොත් ඒක පේනවා තියෙන ඒවා නෙවෙයි නේද? එතකොට දැන් ධර්මයන්ම හිතනවලු මහා ධර්මයන් හිතනවා මේක සදාකාලිකයි. නේද? ඒකලට තේන්නේ නැහැ මේක ඉවර වෙනවා. හැමදාම ඉන්නා වගේ තමයි තේන්නේ. හරි. එතකොට දැන් අන්න ඒ දුක්ඛ දුක්ඛයි විපරිණාම දුක්ඛයි කියන දෙක ඔය කතා කරන්නේ. ඒක දුක. ඒ කියන්නේ කායිකව හරි මානසිකව හරි නැහැ දුක. අනිත් දුක සංඛාර දුක්ඛ කියන එක. එක කයට දැනෙනවද හිතට දැනෙනවද? සංඛාර දුක් කියන්නේ. සංඛාර කියන්නේ මොනවද? සකස් වෙන්නේ. කියන්නේ සකස් වෙන්නේ මොනවද? හේතුකර්ම. මේ හේතුකර්මයෙන් සකස් වෙනවට නේද සංඛාර කියන්නේ. කොටේ සකස් වෙන එක සංඛාර. ඒකක් හදාගෙන එන යාපස සකස් කරපු ගන්නේ හරි දුකයි නේද කොහොමද වෙන්නේ සංකාරය නැද්ද ඒ බොරුවක් නේ කියන්නේ ඒක හටගත්තු දෙයක් ඒ බොන්නේ දුකයි පිට බොන්නේ සංකාර දුක. ඒ දුක මොකටද අරගන්නේ? ඒක කොන්නේ එක. ඒක විතරවට ගන්නවා නේද? සකස් නැහැ ඉඳ දුකයි කියලා පොතේ තියෙන අපිට නම් හරි සපයි ඒක හම්බ වුණා. හෑ. මොකද්ද දැන් ප්‍රශ්නේ? කොහෙද? ඉගස් ගන්නවද නේද? සංඛාර දුක්ඛේ කියලා කියනවා. සමහර සංඛාර අපිට සැපයි, සමහර සංඛාර
දුකයි. එහෙම නේද අපිට වෙලා?
නෑ.
සියලු
සංස්කාරයන්.
මොකද ඒ ගොන්නේ පාන. සංසාර දුක කියන්නේ මේ මොහොතේ කන්නේ මේක සංසාරේ හැංගෙන්නේ. මේ මොහොතේ දුක කියන්න පුළුවන් වෙනවද බලන්න. සංසාරයක දාලා හරියන්නේ නැහැ. දැන් දුක හටගන්නේ දැන්ද අනාගතේ? අනාගතේ හටගන්න දුක කම්මස්ස කතාව. නේ? දැන් පවක් කළාට දැන්මම හම්බෙන්නේ නැහැ. තව ටිකක් කල් ගිහිල්ලා විපාකයක් හම්බෙනවා. දැන් පිනක් කළාට දැන්මම හම්බෙන්නේ නැහැ. අනාගතේ. අනාගතේ හටගන්නේ ඒකට කම්මස්ස කතාව. අනාගතයක් ගැන නෙවෙයි මේ කියන්නේ. මේ දැන් මේ මොකක්ද? දැන් සංකාරී සිද්ධ වෙන්නේ අනාගත දැනද? ඕ වචන ලිස්ට් එක කිව්වට හරියන්නේ නැහැ. දැන් මම වචන ටිකෙන්ම ඇහුවේ ඒකයි. ජාතියෙන් ඇහුවා, භවයෙන් ඇහුවා, උපාදානයෙන් ඇහුවා. ඔය ටික ඔක්කොම දන්නවා. දුකයි කියන එක තමයි දැන් පොතේ තියෙන දුක තමයි ඔය දන්නේ. බාහිරෙන් දෙයක් තියෙන එක තියනවා කියලා ගන්න එකම දුකයි. බාහිරේ තියෙන. ඇයි ඒක දුකයි කියන්නේ? බල්ල වතුරේ බල්ලෙක් හදන එක දුකයිද නැද්ද? දුකයි නේ. දැන් බල්ලා දන්නවද බල්ලේ වතුරෙක් හදන වතුරේ බල්ලෙක් හදන එක දුකයි කියන බල්ලා දන්නවද?
නෑ.
නෑ අපි බල්ලා ගැන දන්නා නේද අපි? බල්ලා වතුරේ බල්ලෙක් හදලා දුකටපත් වෙලා කියලා අපි දන්නවනේ. බල්ලට තේරෙන්නේ නැහැ. බල්ලෙක් ඉන්නවා කියලා දැනගත්තු එක දුකයි. අපිට නුවණක් තියනවා නේද? බල්ලා බල්ලෙක් ඉන්නවා කියලා හිතන එකම, වතුරේ බල්ලෙක් ඉන්නවා කියලා හිතන එකම දුකයි කියලා. දැන් ඒක අපි දුකයි කියලා දැනගන්නයි බල්ලා දුකයි කියලා දැන නොගන්නයි හේතුව මොකක්ද? කාගේ මොන්ද ගම? මම අහන්නේ දැන් අහන ප්‍රශ්නේ තේරෙනවා. බල්ලා වතුරට ඉදලා බල්ලෙක් ඉන්නවා කියලා ඌ දැඩිව විශ්වාස කරනවානේ. දැන් අපිට පේනවා නේද ඌ දුකක් සකස් කරගෙන කියලා. නිකන් ඉන්න බැරුවට දුකක් සකස් කර. වතුරේ බල්ලෙක් ඉන්නවා කියලා. නේද? ඇයි ඒ මෝඩකමට? ආයතන මුලාවට නේද? රැවටිලා බල්ලෙක් ඉන්නවා කියලා විශ්වාස කරන එකම දුකයි නේද? ඔව්. එතකොට ඔව්. ඒක සංකාර දුක්ඛය. ඒතකොට බල්ලෙක් රකස් කරගෙන දුක් වෙනවා. ඒකනම් සංකාර දුක්ඛය නේද? ඒ සංස්කාරයම දුකයි නේද? බල්ලෙක් රකස් කරපු එකම දුකයි. දැන් බල්ලගෙන් ඇහුවොත් අතන බල්ලෙක් ඉන්න එක දුකද නැද්ද කියලා? බල්ලට තේරෙන්නේ නැහැ. බල්ලා ඔහේ හිටපු දෙයක්. නේද? මං ඇදෙන්නෙත් නෑ ගැටෙන්නෙත් නෑ. ඒ හිත දිනු කරපු බල්ලෙක් නෑ. ඒ බල්ලා එහෙ හිටපු දැන් මං ඇදෙන්නෙත් නෑ ගැටෙන්නෙත් නෑ. දැන් දුකයි.
නෑ
ඒ සකස් කිරීම තියෙනවා. එතකොට බල්ලට දුකක් දැනෙන්නේ නැහැ. නේද? කයට දැනෙන්නෙත් නෑ හිතට දැනෙන්නෙත් නෑ. ඒ කියන්නේ දුක්ඛ දුක්ඛක් නෑ විපරිණාම දුක්ඛක් නෑ වතුරේ ඉන්න බල්ලා නිසා නේද? ඇලෙන්නෙත් නැහැ ගැටෙන්නෙත් නැහැ බල්ලෙක් ඉන්නවා. දැන් දුක්ඛ දුක්ඛ නැහැ. ඌ පිටියට මට ප්‍රශ්නයක් නැහැ. විපරිණාම දුක්කත් නැහැ. ඌ නැති වෙලා ගියත් මට ප්‍රශ්නයක් නැහැ. දුක්ක දුක්කත් නැහැ, විපරිණාම දුක්කත් නැහැ. සංස්කාරේ තියනවද නැද්ද? තියෙනවා. එන්න අපතන දැන් බලන්න. සංකාර දුක්ඛය කියන එක තියෙනවා. තිබුණාට බල්ලා දන්නවද ඕක? නැහැ. ඇයි? ඔගේ කයට දැනෙන්නේ නැහැ, මනසට දැනෙන්නේ නැහැ. මෝහය නිසා. මුලාව නිසා, මුලාවෙ ඉන්න තාක්කල් ඔය සකස්කලේ දුක කියන එක දන්නේ නැහැ. දැන් අපිට පේනවා ඌ දුකක් සකස් කරගෙන. ඇයි? ඒ සිද්ධියේදී අපිට මුලාවේ ඉඳලා නැහැ. අපි සමුදය දැකලා තියෙන්නේ. නේද? සමුදයක් දැකලා නිරෝධෙත් දැකලා නේද? මෝඩකම තියෙනකන් ඕක තියෙන. මෝඩකම නැත්තම් හටගන්න. එතකොට ඔව්. එතකොට අන්න ඒක දැන් අවිද්‍යාවෙන් කරපු සංකාරය. අවිද්‍යාව නැත්තම් ඕක සිද්ධ වෙන්නේ නැහැ. නේද? දැන් ඔය නුවණ හින්දා නේද අපිට කියන්න පුළුවන් එතන සංකාර දුකක් කියලා. ඔය නුවණ ආවේ නැත්තම් ඕක දුකක් කියලා කියන්න බෑ. ඇයි? කයට දැනෙන්නේ නැහැ, මනසට දැනෙන්නේ නැහැ. එහෙනම් ඒක දැනුනේ මොකටද? ගෝචරෝගේ මොකටද? ප්‍රඥා. ප්‍රඥාවටයි සංකාර දුක ගෝචර. දුක්ඛාරය සත්‍ය ගෝචර වෙන්නේ ප්‍රඥාවට. කයට දැනෙන එකක්වත් මනසට දැනෙන එකක්වත් නෙවෙයි. ප්‍රඥාවට ගෝචර වෙන්නේ. මෝහය මුලාවෙන් සකස් කළේ දුක කියලා පේන්නේ ප්‍රඥාවට මිසක් වෙන කිසිම දෙයකට නෙවෙයි. හරි. නුවණට පේන්නේ. බල්ලට කවදාවත් තේරුම් ගන්න බෑ තව බල්ලෙක් ඉන්නේ එක දුකයි කියලා. හැබැයි කියන්න පුළුවන් බල්ලා නිසා තරහ ගත්තොත් දුකයි. ඇයි තරහ ගත්ත එක දුකයි? ඒක වෙනම දුකක් නේ. ඇලීමක් ආවොත්, ලෝභයක්, රාගයක් ආවොත් ඒකට යන නුවණ තියනවා. ඒ නිසාත් ඇති වෙන්නේ දුක කියලා හිතන්න පුළුවන්. ඒ දුක ඇලීමයි ගැටීමයි නිසා එන දුක මිසක් මෝහයෙන් ආපු දුක නෙවෙයි. සංකාර දුක නෙවෙයි. ඊට පස්සේ ඒ මත ඉඳගෙන දුක් සකස් කරන්නේ නේද? ඒකට මේ අවිද්‍යාවෙන් කරපු සංකාරෙම දුකයි කියන්න පුළුවන් අවිද්‍යාව දැක්කොත්. ඒ කියන්නේ ප්‍රඥාවෙන් දකින්න ඕන නේද? මෝඩකමට නියුක් උපද්ද විදිහට. ඉතින් මෝඩකමට ඉපද්දපු එක දුකද නේද? ඇත්ත තත්ත්වේ නිරෝධයි. වසුරේ බල්ලෙක් නැහැ. නිරෝධයි. ඒක නිරෝධ. නිරෝධ කියන්නේ හටගෙන නැහැ. ඇත්ත තත්ත්වේ හටගෙන නැහැ. නේද? දැන් දකින ක්ෂණයටවත් වසුරේ බල්ලෙක් හටගන්නවද? දකින ක්ෂණයටවත් වසුරේ බල්ලෙක් හටගන්නවද? නැහැ. ඇත්ත තත්ත්වේ හටගෙන නැහැ. මෝඩකම මත උපද්දලා. මෝඩකම මතයි උපද්දලා තියෙන්නේ. මෝහය මතයි උපද්දලා තියෙන්නේ. අවිද්‍යාව නිසායි හදලා තියෙන්නේ, සකස් කරලා තියෙන්නේ. නේද? ඇත්ත ඇති හිතේ නොදන්න කම මත උපද්දලා. අවිද්‍යාව මත සකස් කරලා. එතකොට අවිද්‍යාවෙන් දෙයක් සකස් කළා නම් ඕක දුකමයි. පැහැදිලි නේද? අවිද්‍යාවෙන් දෙයක් සකස් කළා නම්, මෝඩකමට දෙයක් සකස් කළා නම් ඕක දුකම. ඒක තමයි සංඛාර දුක්ඛය කියන්නේ. එතකොට නිකම්ම සංඛාර දුක නෙවෙයි. සංඛාරයට අවිද්‍යාව ප්‍රත්‍ය වුණා නම් ඒක දුකයි. එතකොට සංඛාර දුක්ඛය. හරි. සංඛාරයට හේතු ප්‍රත්‍ය වෙනවනේ. අවිද්‍යාවත් එක ප්‍රත්‍යක් නම් ඒක දුකයි. දැන් අපි මොනවද අවිද්‍යාවෙන් සකස් කරපු දේවල් ටික? මුළු ලෝකෙම. අපි ධර්මයේ ඉගෙන ගන්න අය දන්නවා ලෝකෙට අයිති දේවල් ටික මොනවද? රූප. අපි ධර්මයේ ඉන්නවා. රූප. චිත්ත. චෛතසික. ඒ ඔක්කොම සකස් කරපු දේ. සංකාර නේද?
සංකත දේවල් නේ. ඒක ඉගෙන ගත්තට ඔක අවිද්‍යාව ප්‍රත්‍ය වුණා කියන එක දන්නේ නැහැ. අවිද්‍යාව ප්‍රත්‍ය වුණා කියන එක දැනගන්න පුළුවන් අසංකතයේ තේරුම් ගන්න. අසංකතය මොකක්ද? රූප චිත්ත චෛතය ඒවා තමයි ලෝකෙ කියන්නේ. නේ? නිවන තියෙන්නේ කොහෙද? කොහෙද දන්නේ නැහැ නේද? දැනගත්තා නෑ යමානෙට. නිවන කියන්නේ සකස් නොවන බව. අසංක. සකස් වෙන භවයේ තියෙනවා එක්ක රූප තියෙනවා නැත්නම් චිත්ත තියෙනවා නැත්නම් චෛතය තියෙනවා. සකස් නොවන බව මොනවත් තියෙනවා. සකස් නෑ ගක්වත් නෑ. يعني සකස් නොවන බව. නූපදී. අසංක. දැන් ඔය සකස් වුණ හැම දෙයක්ම දහම නුවණින් විමසනකොට පේනවා අවිද්‍යා ප්‍රත්‍යයමයි. සංස්කාර ලෝකයක් අපි හදාගෙන තියෙනවා. ආයතන මුලාවෙන් සකස් කරපු සලායතන ලෝකයක් සකස් කරලා තියෙනවා. සලායතන ලෝකයක්, සංස්කාර ලෝකයක්. අවිද්‍යාවෙන් සකස් කරපු කොට අවිද්‍යාවෙන් සකස් කරපු ඔක්කොම දුකයිනේ. දුක වෙන්නවද නේ? දැන් බලමු ඕගොල්ලෝ දන්න තව විද්‍යාවෙන් සකස් කරපු දේවල් ටිකක් තියෙනවා. විද්‍යාව සංකාර විතරක් නෙමෙයි සකස් කරන්නේ. පටිච්ච සමුප්පාදේ තවම නැති තියෙනවා. අවිද්‍යා පත්‍ය සංකාර නේද? සංකාර පත්‍ය විඥාන. එහෙනම් විඥානෙත් අවිද්‍යාවෙන් සකස් කරපු එකක් වෙන්නවද නේද? විඥාන පත්‍ය නාම. එහෙනම් සලාය පස්ස වේදනා අන්හ උපාද භව ජාති මනදාර ඉස්සලා හපු ටික එනවා. ඔය ඔක්කොම එහෙනම් සංකාර දුක්ඛයට යටත් නේ. දැන් ජාතිය දුකයි කිව්වොත් අන්න උත්තරයක් තියෙනවා. අවිද්‍යාවෙන් කරපු සංකාරය සංකාර දුක්ඛයට යටත් නේ. අර ඉස්සෙල්ලා දීපු උත්තරේ ඕන නෙන්නේ. ජාතිය නිසා දුක එනවා. ඒ හින්දා ජාතිය දුකයි. ජාති පත්‍ය ජරා මරණයි. ඒ හින්දා ජාතිය දුකයි. ඒ වෙන කතාවක් නෙවෙයි. ඒක ලෝකේ හරි කතාව. ලෝකෝත්තර දර්ශනයේදී හටගත්තේ දුක, පවතින්නේ දුක, නැති වෙන්නේ දුක. හටගන්නේ දුක, පවතින්නේ දුක, නැති වෙන්නේ දුක කියන ධර්මතාවයට යටයි මේ දුක්ඛ ආර්ය සත්‍යය තියෙන්නේ. ලෝකෙටයි දුක නම් දුක නැති වුණොත් සැපයි. නේද? මෙලෙඩක් හැදිලා තියෙන එක දුකයි, ලෙඩේ මනීපේනකොට සැපයි. ඒ ලෝකෙටයි දුක. හැබැයි සංඛාර දුක්ඛය එහෙම කතා කරන්නද? අතගත් දුක, පවතින දුක, නැති වෙන්නේ දුක කියන ධර්මතාවයකට නේද? අපි හිතනවා ජාතිය තිබුණොත් දුකයි, ජාතිය නැති වුණොත් කටට එක කියන්න බෑ නේද? ආර්ය දර්ශනයේදී ජාතිය හටගත්තත් දුකයි, පැවතුණත් දුකයි, නැති වුණත් දුකයි. ආර්ය දර්ශනයයි. සංඛාර දුක්ඛයට යටත්. ජාතිය නැති කළාට හරියන්නේ නැහැ. ජාතිය නිරෝධ වුණොත් නිරෝධයි නැති වෙනවයි කියන්නේ දෙකක්. නිරෝධ කියන්නේ නූපදීන හටගන්නේ නැහැ. ජාතිය කියලා සංකල්පයක්වත් හටගන්නේ නැහැ. ජාතිය කියන එක යෙදෙන්නේ නිරෝධ. මේ වතුරේ බල්ලා කියන එක හටගෙනම නැන්නේ. මේ වතුරට බැහැලා ඉන්න කෙනෙකුට ආයි බල්ලෙක් ගැන කතා කරනම ඉපදින්නේ නැහැ. මේ ඒ බල්ලෙක් නැහැ කියන කතාවවත් යෙදෙන්න බල්ලෙක් කියන සංකල්පයක් තේන්නේ නැහැ. එහෙමද? ජාතිය නැහැ කියන්න නම් ජාතියක් තියෙන්නේ නැහැ. නිරෝධයේදී ජාතියක් ගැන කතා කරන්න බෑ, හට ගන්නම නැහැ. තියෙන දේ නැති කිරීමක් නෙවෙයි. හට ගන්න හේතු යෙදුනේ නැත්තම් හටගෙන නැහැ නිරෝධය. විද්‍යාව පහර වෙනවා. මොකද අවිද්‍යාව සකස් කරන ටික විද්‍යාව පහර වුණා සකස් වෙනවා. අවිද්‍යාවෙන් සකස් වෙන ටික විද්‍යාව තුළ පහළ වෙන්න බැහැ. يعني අවිද්‍යාව දුරු වුණොත් ඒව එකක්වත් උපදින්න බැහැ. පහළ වෙන්න බැහැ. ඊට පස්සේ කියපු සංඛාර විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා තණ්හා උපාදාන භව ජාති දුක් ගොඩ ඔය ඔක්කොම අවිද්‍යාව මතයි. අවිද්‍යාව ඊදුන් නැත්නම් ඔය ගැන කතා කරනවත් ඒක පිටින් උපදී නිරෝධ වැඩි මේ ඇති කල්හි නෑදී මේ නැත්නම් ඔහොම වෙන්න බෑ කියලා පටිච්ච සම්පන්න ධර්මතාවයට යටත් ඉදා පච්චේත හිමස්මින් සති ඉදන් හෝති හිමස්මින් අසති ඉදන් නහෝති කියන ධර්මතාවය ඕක දැක්කොත් අන්න පටිච්ච සම්පාදි දැක්කම පටිච්ච සම්පාදි දැක්කොත් ධම දැක්කයි. ඒකයි පටිච්ච සම්පන්න ධර්මතාව ටිකෙත් පටිච්ච සම්පන්න බව දකින්න. පටිච්ච සමුප්පන්න ධර්මතාව ටිකක් පටිච්ච සමුප්පන්න බව දකින්න. මේ ඇතිකල්හි මේ වෙයි කියන ධර්මතාව දකින්න. ඒක රවිද්‍යාව තියෙනකන් තමයි ඕවා වෙන කතා කරන්න පුළුවන්. අවිද්‍යාව නැත්නම් ඕවා යෙදෙන්නේ නැහැ. උපදින්නේ නැහැ. හටගන්නේ නැහැ. කතා කරන්නත් බැහැ. ඒ ගතිය තමයි නිරෝධය කියන්නේ. නැතිලා ගියත් ආයේ හම්බ වෙන්න පුළුවන්. නිරෝධ නම් එතනට කතාවක් නෙවෙයි. හටගන්න හේතු නැති නිසා හටගෙන නැහැ. හටගෙන නැත්නම් කතා කරන්න බෑ. එතනට කතාවක් නෑ. යෙදෙන්නේ නෑ. පැහැදිලිද? එතකොට අවිද්‍යාවෙන් දෙයක් හටගත්තා නම් ඕක දුකමයි. ඒකට ලෝකේ කියලා කියන්න පුළුවන්, දුක කියලා කියන්න පුළුවන්. එකක නම් කියන පංච උපාදාන ස්කන්ධය කියන්න පුළුවන්. අවිද්‍යාවෙන් නම් සකස් වුනේ දුක. හරි. අවිද්‍යාව දුරු වුණ මනසකට දුක සකස් වෙන්න පුළුවන්ද? නැහැ. ඒක තමයි නිරෝධය කියන්නේ. අන්න දැන් දුක්ඛේ ඥාන, සමුදය ඥාන, නිරෝධේ ඥාන තිබුණොත් එහෙනම් මාර්ගය ගැන අන්න දැන් අදහසක් තියෙනවා. එහෙනම් අවිද්‍යාව දුරු වෙන යම් කිසි වැඩ පිළිවෙලක් තමයි මාර්ගය දෙන්නේ. වෙන මොකක්වත් නෙවෙයි. මාර්ගයත් එතනම තියෙනවා. එතකොට අන්න දැන් මේ ලෝකෙන් එතර වෙන මාර්ගයද, ලෝකෙට අයිති මාර්ගයද මේ වඩන්නේ කියලා තමන්ට පැහැදිලි නොවනක් ඇති කරගන්න. මොකක් හරි විදිහකට දෙයක් යෙදෙනවා නම් මේක ලෝකෙට අයිතිද, ලෝකෙන් එතර වෙන පැත්තක්ද කියලා තෝර බේර ගන්න පුළුවන් නේද? ඒ පුළුවන් වෙන්නේ වෙන වෙන ආව. හරි. එහෙනම් දැන් විවේකයක් ගන්න මේ ඊළඟපස ඇති නේද කට්ටිය? විවේකයක් ගන්න පරිණාදී 10ක 15ක